ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද නොවැම්බර් මාස 28 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගය දැන්. මේ දිනවල ලංකාවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය විවිධ ක්ෂේත්‍ර සඳහා බලපෑම් එල්ල කරලා තිබෙනවා. අපොස උසස් පෙළ විභාගයේ දින 3කට කල් දාන්න දැනට තීරණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාතවලට වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා වර්ෂාව නිසා. ඒ නිසා දැනට මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිව් දෙනෙක් මිය ගිහිල්ලා 6 දෙනෙක් අතුරුදන් වෙලා තියෙනවා කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නා. ඒ අනුව මේ අයහපත් කාලගුණය දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 141කට බලපාලා පවුල් 66,944ක පුද්ගලයින් 230,743 දෙනෙකුට බලපෑම් එල්ල වෙලා තියෙනවා. පුද්ගලයින් 9 දෙනෙක් තුවාල සිදු වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ හින්දා මේ තත්ත්වය නිසා පූර්ණ නිවාස හානි 8ක් අර්ධ නිවාස හානි 620ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරලා තිබෙනවා. ආරක්ෂක කඳවුරු 165ක පුද්ගලයින් 15,586 දෙනෙක් සුරක්ෂිතව රැඳී සිටිනවා. මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රටේ කාලගුණ තත්ත්වය පිළිබඳව පල කරපු අදහස්
විශේෂයෙන්ම ධීවර හා නායක ප්‍රජාවට දැනුවත් කරනවා. මොකද මේක ගොඩක්ම තියෙන්නේ ලංකාවේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදු තීරය තුළ. එතකොට මේ ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල තවදුරටත් අපි කියනවා මේ පද්ධති හේතු කොටගෙන කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැස්සක් නිර්මාණය වෙනවා. ඊට අමතරව මේ මුහුදු සීමාව රළු වෙනවා. සුළං වේගයේ 60 කිලෝමීටර 80-90 දක්වා ඉහළ යමේ තත්ත්වයන් තියෙනවා. ඉතින් අපි තවදුරටත් ධීවර හා නායක ප්‍රජාවට කියනවා ධීවර කටයුතු වල යෙදෙන්න එපා කියන ඉල්ලීම තවදුරටත් කියනවා. මේ වෙලාවේ මම ජනතාවට මතක් කරන්නේ විශේෂයෙන්ම මේ සුලිකුණාටුවක් ඇති වෙනවා අද හවස් ජාමේ වෙනකොට. එතකොට මේ සුලිකුණාටුවේ අපිට තියෙන පොඩි වක්‍ර බලපෑමක්. ඒ හේතුවින් තමයි සුලන් තත්ත්වයේ වැඩි වීම සහ උතුරු පළාත පැත්තට වයඹ උතුරු මැද තිරිකුණෝමලෙන් ඉහළ කොටස් වලට වර්ෂාපතන සාමාන්‍යයෙන් මිලිමීටර් 100 මට්ටමේ වර්ෂාපතන තියෙනවා. අනිකුත් පළාත්වල 50-60 තියෙන්න පුළුවන්. හැබැයි 29 වෙනිදාන් පස්සේ සුපුරුදු ආකාරයට දිවයින තුළ වර්ෂාපතන හැසිරෙන්නේ විශේෂයෙන්ම අර සවස් ජාමේ හෝ රාත්‍රී කාලයේ ඇති වෙන වැස්සවල්පේ පමණයි.
මේ ඇති වෙලා තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න ජනාධිපතිවරයා හදිසියේ නිලධාරීන් කැඳවලා තිබුණා. තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් වෙලා තොරතුරු සොයනවා වෙනුවට ආපදා තත්ත්වය ඇති වෙලා තියෙන ප්‍රදේශවලට ගිහිල්ලා තොරතුරු ලබාගෙන පීඩාවට පත් වෙලා තියෙන ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සපයන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තිබුණා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා ලබා දුන්නු තොරතුරු පිළිබඳව මේ සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව නිවේදනයකුත් නිකුත් කරලා තිබුණා. ඒත් එක්කම අම්පාර ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරපු ට්‍රැක්ටර අතයක් ගම් වතුරට ගසාගෙන ගිහිල්ලා ජීවිත අහිමි වීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වෙනවා. ඇත්තම් ඛේදනීය තත්වයක්. ඒ පිළිබඳවත් දිගින් දිගට තොරතුරු වාර්තා වෙනවා. පුද්ගලයන් අතුරුදන් වීම සහ ජීවිත කිහිපයක් අහිමි වීම පිළිබඳව. ඒ වගේම නායාමයේ අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරලා තිබුණා. ලංකාවේ නුවර නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායාමයේ අනතුරු ඇඟවීම ඒ අනුව නිකුත් කරලා තිබෙනවා. ඒ ප්‍රදේශවල ජීවත් වන ජනතාව ප්‍රවේශමෙන් ජීවත් වෙන්න කියලා. කොමනත් මේ අයහපත් කාලගුණය තව දින කිහිපයක් පවතීවි කියලා තමයි තොරතුරු වාර්තා කරලා තිබුණේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. වාහන ආනයනය සම්බන්ධයෙන් යළිත් ශ්‍රී ලංකාවේ කතාබහ මතුවෙලා තිබෙනවා. ජනවාරි සිට වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ලබා දීම පිළිබඳව මුලින්ම පෞද්ගලික මට්ටමේ වාහන ආනයනය කරන්න දෙනවද, ඊට පෙර පොදු අවශ්‍යතා සඳහා වාහන ආනයනයට දෙනවද, මේ ආදී කාරණා පිළිබඳව සංවාදයක් තිබුණා. ඊට පිළිතුරු ලබා දුන්නා මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කම්කරුව අමාත්‍යවරයා.
ලබන වසරේ මුලදී ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට අවසර දෙනවද? එහෙම අවසර දුන්නොත් ඒ තුලින් යම්කිසි විදේශ විනිමය ප්‍රශ්නයකට මුහුණ දෙනවා නේද? ඔබතුමා එහෙම අවසර දුන්නොත්
කාණ්ඩ කීපයක් යටතේ තමයි අවසර දීම ලබා දෙන්නේ විශේෂයෙන් මේ වාණිජ මට්ටමේ තියෙන වාහන. නමුත් ඒක විදේශ විනිමය සීමාවන්ට යටත් වෙනවා. නමුත් ඒ තියෙන ප්‍රශ්නේදී දැනටම සැලකිලට භාජනය කරලා තියෙනවා කොච්චර සංචිත ප්‍රමාණයක් තියෙනවද කියලා. වගේම මහ බැංකුව යම් ආකාරයක අවශ්‍ය කරන අතිරේක බෆර් රිසර්ව්ස් හදලා තියෙනවා. ඒ සීමාවන්ට යටත්ව තමයි මේ ප්‍රමුඛතා මත මේ අවස්ථාව ලබා දෙන්නේ පළවෙනි අදියරේදී.
පෞද්ගලික වාහන ආනයන කිරීමට හේතුලින් අවස්ථාවක් ලැබෙනවද?
ඒක පියවරෙන් පියවර කියන අවස්ථා තුනකදී අපි පළවෙනි කාණ්ඩයේ තමයි අදියර 1 අදියර 2 සහ අදියර 3 වශයෙන් මේ අවස්ථාවන් ටික ලැබෙනවා. මොකද ක්‍රමිකව මේ අපි ස්ථායී කරන වැඩසටහනට අනුගාමීව මේක යන්නට ඕනේ. සංචිත ප්‍රමාණයක් දැන් සැලකිය යුතු ප්‍රමාණයකට හැදිලා තියෙනවා ඩොලර් බිලියන 6.4ක්. ඒ නිසා අපි එකවර මේක අතහැරලා අර ස්ථාවරභාවය කඩාබිඳ දාන්නේ නැහැ. ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළඳපළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩ හරිනවා ඉදිරියේදී.
ශ්‍රී ලංකාවේ ණය සහ ඉදිරියේදී ණය ගෙවීමට සිදුවීම පිළිබඳව ඊයේ දවසේ මහ බැංකුව අධිපතිවරයා කරුණු දැක්වුවා. ඒ මහ බැංකෝ ශ්‍රවණාගාරයේ ඊයේ තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආයිමත් ණය ගෙවන්නේ ආද කොට ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව තොරතුරු වාර්තා වීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා. ඒ ආකාරයෙන් යලිත් ශ්‍රී ලංකාව ණය ගෙවන්නට යාමේදී අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන් වැරදි මතයක් කියලා තමයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකෝ අධිපතිවරයා සඳහන් කළේ. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පළ කළ මහ බැංකුව අධිපතිවරයා.
මේ ප්‍රධානම නිර්ණායක තමයි දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිසක්තියට හැමවසරකම විදේශ ණය වශයෙන් ප්‍රතිගාන තියෙන ප්‍රම දළ දේශීය නිෂ්පාදන සීට 4.5. ඒක 2027 වෙනකොට ඔලිය විතරයි ගියන්නේ. සමහර ණය ගේම දෙකලත 2040 විතරයි ගියා. සමහර 2038 වෙනකම්. සමහර 2032 වෙනකම්. එතකොට එහෙම දීර්ඝ කාලිනව ගෙවන ණය ගෙවන ක්‍රමයක් තුල 2028 දී එකපාරටම ප්‍රින්ට් කෑවල ගෙවන්නේ නැහැ. ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්.
සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සහ අලුත් රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව අදහස් පළ කළා. ඔහු කිව්වේ ඉදිරියේදී ආර්ථිකමය වශයෙන් ගැටලුවක් නොමැතිව ශ්‍රී ලංකාවට ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා අලුත් රජයට වුවත්. ඒකට හේතුව තමයි කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරන නිසා යම් විදිහකට ණයතිරසර කරන විශ්ලේෂණය DSA එක පවා වෙනස් කරනවා කියලා ආණ්ඩුව කලින් සඳහන් කරා. නමුත් ඒ ණයතිරසර කරන විශ්ලේෂණය යටතේම ආණ්ඩුව ඉදිරියට යන්න සූදානම්. ඒ නිසා රටට විය යුත්තේ එය. ඒ නිසා ආර්ථිකමය බලපෑම් එල්ලවීමේදී අඩු අවධානමක් පිළිබඳව තමයි හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කතා කරේ. ඒකට හේතුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පෙර ඇති කරගත් එකඟතා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම කියලයි ඔහු සඳහන් කළේ. වැඩිදුරටත්
ආණ්ඩුව තීරණය කළා තියෙනවා මෙච්චර කල් සාකච්ඡා මට්ටමේ තිබිච්ච ඡන්දෙට දින දෙකකට කලින් එකඟ වෙච්ච ණය ප්‍රතිහුගත කිරීමේ ගිවිසුම ඒ ආකාරයෙන්ම ඉස්සරහට අරගෙන යන්න. ඒක තමයි විය යුත්තේ. අද කිසිම විදියකට ඒ DSA එක වෙනස් නොකර ඒ ආකාරයටම ණය ප්‍රතිහුගත කිරීම ඉස්සරහට අරන් යනවා කියලා කියපු එක යථාර්ථවාදී. කනගාටුව තමයි ඔවුන් ඡන්දෙට කලින් මේ යථාර්ථයේ ඒ විදිහට දැකපු නැති එක. මේ දේ රට හැටියට බැලුවහම දේශපාලන කෝණයකින් ඔබට ගිහිල්ලා ලංකාවට හොඳ දෙයක්. මොකද මේ ප්‍රතිහොගත කිරීම ඉක්මනින් කරගන්න පුළුවන් වුණොත් ලංකාව අපි ඉන්න ඩිෆෝල්ට් එහෙම නැත්නම් ණය පැහැරහැරීමේ රටක් කියන එකෙන් එළියට එන්න පුළුවන්.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක වග උත්තරකරුවකෝ විදිහට නම් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊ අවසර ලබා දුන්නා. පහුගිය රජයේ සමයේ පුරප්පාඩු වෙලා තිබුණු අභියාචනාධිකරණ විනිසුරු දුර සඳහා විනිසුරුවරුපත් නොකිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා කියලා තීන්දුවක් ලබා දෙන්න කියලා ගොනු කරලා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව තමයි මේ නම් කිරීමට ඉඩ ලබා දුන්නේ. පෙත්සමේ වග උත්තරකරුවෙක් විදිහට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නම් කරලා මෝසමක් ගොනු කරලා තියෙනවා කියලා මෙහිදී පෙත්සම් කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ඒ සඳහා විරෝධතා තියෙනවා නම් සති 4ක් තුල ගොනු කරන්න කියලා රනිල් වික්‍රමසිංහ වග උත්තරකරුවරයාට අධිකරණය කල් ලබා දුන්නා. ඒ අනුව මේ පෙත්සම විභාගය මාර්තු මාසේ 10 වෙනිදා කැඳවන්න කියලාත් නියෝග කරලා තිබෙනවා. ඒ අනුව මේ සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නම් කරන්න ඉඩ ලබා දුන්නා. එමනම් යලිත් හෙට දිනේ හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මව්බිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.